රෝහණ බණ්ඩාරම ඇතුමා අධ්‍යාපන ඇමතුමාගේ ඇසීමට
මම අහනවා ගරු ඇමතුමනි.
ගරු කතානායකතුමනි, 9 වෙනි ප්‍රශ්නය පිළිතුර මෛත්‍රී අනුරාධපුර මෛත්‍රීපාල සේනනායක මධ්‍යමහා විද්‍යාලයේ පරිහණ්ඩපත් වීමක් වාර්තා වී නැත. කලාප මට්ටමේ නර්තනයේ මානව ශාස්ත්‍ර තරඟවලදී ජයග්‍රහණ රාශියක් 2022 වර්ෂයේදී ලබාගෙන ඇත. එමෙන්ම 2017 වර්ෂයේ සිට 21 වර්ෂය දක්වා අපසු උසස් පෙළ විභාග ප්‍රතිඵලද වර්ධනය වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. 2021-2017 දින සිට මෙම පාසලට නව විදුහල්පතිවරයෙක් පත්ව ඇති අතර ඔහු මීට පෙර අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සේවය කරන ලද විදුහල්පති එක ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරයෙකි. අධ්‍යාපන අමාත්‍යංශ මගින් ජාතික පාසලට විදුහල්පතිවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත අනුරාධපුර මෛත්‍රීපාල සේනනායක මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති ලෙස පත් කර ඇත. එබැවින් වර්තමානයේ වන විට අනුරාධපුර මෛත්‍රීපාල සේනනායක විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සඳහා අනෙකුත් බාහිර ක්‍රියාකාරම් වඩා විධිමත්ව සිදුවමින් පවතින බවට වාර්තා වේ. ආයන්න අදාළ නොවේ.
ගරු ඇමතුමනි, මේ ප්‍රශ්නේ යොමු කරපු කාලේ වෙනකොට හිටපු විදුහල්පතිතුමා පිළිබඳ ප්‍රශ්නයක් තමයි තිබුණේ. ඒ විදුහල්පතිතුමාගේ කාලේ යම්කිසි මූල්‍ය අක්‍රමිකතා පවා සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳ හොයලා බලන්න දැන් නම් විදුහලේ එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඒ වෙලාවේ තිබිච්ච ප්‍රතිපත්තිය හිටපු විදුහල්පතිතුමාගේ ප්‍රශ්න තමයි යොමු කරලා තිබුණේ. නමුත් ප්‍රශ්නේ පෙළ ගැහිලා එනකොට අද ප්‍රශ්නේ විසඳිලා එහෙනම් ඒකට ස්තුතිවන්ත වෙනවා. නමුත් අර හිටපු විදුහල්පතිතුමාගේ මූල්‍ය අක්‍රමිකතා කටයුතු ගන්නවත් තියෙනවා.
වර්තමාන විදුහල්පතිතුමාට උසස් පෙළ ප්‍රතිඵල 66% ඉක්මවා තියෙනවා.
නෑ, වර්තමාන විදුහල්පතිතුමා ඉතා සාර්ථකව මේ කටයුතු කරගෙන යනවා. ඒක කිලිවඳ ගැටලුවක් නෑ. නමුත් අර ප්‍රශ්නේ ඉස්සෙල්ලා තිබුණේ. ඒ නිසා මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහනවා. මම ඔබතුමාගෙන් ප්‍රශ්න අහන්න කලින් බොහොම බයයි. මේ දැන් අපි ප්‍රශ්න අහනකොට එතුමා පෙරලා ප්‍රශ්න අහන. ඔබතුමා නම් ප්‍රශ්නෙට සූදානම් පිළෙන්නේ. අපි ප්‍රශ්න අහනකොට දැන් ඔබතුමා අප පෙරලා ප්‍රශ්න ඇහුවොත් මට ඒකට උත්තර දී ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ ඔබතුමාගෙන් අහන්නේ මේ අලුත් ක්‍රමයක් ඉන්න මේ ගණිත ඇමතිවරු නැති අලුත්. ඒ හින්දා මේ මම අහන්නේ අද වෙනකොට මේ අපේ සමස්ත විදුහල්වල විදුහල්පතිවරු 4000ක විතර හිගතාවයක් තියෙනවා. එතකොට මේ විදුහල්පතිවරු බඳවා ගැනීම මම හිතන්නේ අපේ මේ ගුරු සංවිධා සංගම් විසින් වාර්ණ නියෝගයක් අරගෙන తాවකාලිකව අත්හිටුවලා තියෙනවා. එතකොට ඉදිරියේදී මේ විදුහල්පතිවරු බඳවා ගන්න යනකොට ගුරු ශ්‍රී ලංකා විදුහල්පති මේ ව්‍යවස්ථාව සේවා ව්‍යවස්ථාවට අනුව ඔබතුමා තරඟ විභාගයේ මේ විදුහල්පතිවරු බඳවා ගන්න කටයුතු කරන්නේ නැත්නම් පහුගිය කාලේ වගේ තමන්ගේ දේශපාලන හිතවතුන්ගෙන් මේ රටේ අධ්‍යාපන විනාශ කරන්න බඳවා ගැනීම කරනවාද කියන එක තමයි අපි දැනගන්න ඕනකම
තියෙන්නේ. ඔය ප්‍රශ්නෙට පෙරේදත් උත්තර දුන්නේ
නැහැ. ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය දැන්ට විදුහල්පතිවරු 4000ක් පමණ හිඟයක් පවතින බව. ඔව්. මොකද ඒකට හේතුව පහුගිය කාලේ විදුහල්පති තරඟ විභාගය පවත්වන්න කටයුතු නොකිරීම. දැන් අපි ඒක කරගෙන යනවා. ඊට අමතරව ඔබතුමා ඒ ප්‍රශ්නේ දිහා ඇහුවා. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්ණ නියෝගයක් ලැබිලා තිනවා විදුහල්පතිව පත් නොකිරීමට. ඒකට හේතුව තමයි ඒ ඔබතුමා කිව්ව පහුගිය කාලේ මොකද වුනේ විදුහල්පති තරඟ විභාගය තියලා උසස් වීම දෙනකොට ලකුණු හොඳට අරන් තිබුණා. සමුක පරීක්ෂණයේදී ලකුණු අඩු වුණා. එසේ උණයි කියලා 1700ක් ඉන්නවා. ඒ 1700ට අතිරේකව 169 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා අතුරු තහනම් නියෝගයක් අරගෙන තියෙනවා. ඊළඟට වැඩ බලන විදුහල්පතිරෝ අවුරුදු 5 10 15 කාලයක් තිස්සේ 2682ක් ඉන්නවා. දැන් මම මේ සියලු පාර්ශ්වයන් ගෙනාව එක තැනකට. ගෙනල්ලා සාකච්ඡා කරලා සමතේකට එකඟ වුණා. ඒ අනුව එකඟ වුණා ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසමක් ඉදිරිපත් කළා සමතය සටහන් කරන්න. ඒ සමතේ සටහන් කරාන් පස්සේ අපිට පුළුවන් විදුහල්පති පත්වීම් ටික දෙන්න 4000කට වැඩි පිරිසක් එකවර පත්වීම් දෙන්න පුළුවන් දැන්ට විදුහල්පති ශ්‍රේණිය නොදරන. ඉතින් ඒ සඳහා අවශ්‍ය කටයුතු දැන්ට නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරගෙන යනවා.
ඒ දෙවනි අතුරු ප්‍රශ්නේ මම රෝහණිය මැතිනීට දෙනවා. ඊට කලින් මට පොඩ්ඩක් අර අපේ මේ අර NVK වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාල විද්‍යාලවල වැඩ කටයුතු කරානේ. දැන් ඒ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ ගුරුවරු එකක් තමයි සමහර වෙනත් දිස්ත්‍රික්කවල සේවය කරන තමන්ගේ දිස්ත්‍රික්කයට එන්න විදියකුත් නැහැ. අනිත් පැත්තෙන් තමයි එක්කෝ ඒ ගුරුවරුන්ට දැවතේ එක්කෝ පරණ අර විදියට ක්‍රියාත්මක කරන ඒ වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්නම් ඒ ගුරුවරු දැන් නිකන් විදුහල තුල ඉන්න එකක් ටික එක්කෝ වෙනම දෙයකට යොමු කරගන්න හරි වැඩ පිළිලක් තියනවාද කියන එකත් ඔබතුමා ඉල්ලනවා. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය රෝහිණි කවිරත්න මැතිනිට දෙනවා.
ඔබතුමා අහපු දෙවැනි ප්‍රශ්නේ පළවෙනි එකේ දෙවැනි කොටස 13+13+ කියන අධ්‍යාපනය மந்திரித்துமணி தேங்க அப்பே லபனாவிருத்தி கிரியாத்மக வெடசிரானத் தெக்க திவேனும்புரா பாசல் பான்சி விசிஹாயக் நம்கலா 13 பலஸ் எடுக்கேஷன் ஏகனே சாமானிய பெல ஹொந்த பிரதிபல நேதி நமுத் விருத்திய புகுனுவ பாசலேதி லபாகன்ன பாசல் பான்சி விசிஹாயக் நம்கலா ஏன் கொலம்ப கலாப்பை வித்ரக் பாசல் 19 ஏ 19 அது கிரியாத்மக வெண்ணே சிங்கல 11 தமிழ் 8 உதாரணயக் கட்டியிட்ட 11 6க் குதராய் கிரியாத்மக வெண்ணே ஹேபை மம மே அமாத்தியாஷி அர்த்தத விருத்திய புகுனு அம்சயத் எகத்து வெச்ச நிசா எயாத் எக்க சாகச்சா கல வெடசனான கிரியாத்மக கண்ணோ அபி பிரமாணுகூலவ அபி லபன வசர துலதி தென் ஓ லெவல் ரிசல்ட்ஸ் எனோ தவ சதி தெகக்கிம் துனகிம் பமன ஏ ஆவன் பஸ்ஸே ஏ 13 பிளஸ் எக நவத சக்ரிய கரவல அபி விருத்திய புகுனுவ பாசல் வல தென்ன நைட்டேகே சஹாயகத் அபி லபாகன எக விதிமத் கண்ண எதோர குருருண்ட பிரச்சனாக் வென்னே ஏகுலண்ட ஏவே சேவே கரன் புலுவா
ගරු ඇමතුමනි මම කැබිනට් පත්‍රිකාවන් දෙකක් සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය වෙන්නේ එකක් තමයි අර 97.2 චක්‍රලේඛයේ යටතේ ඔබතුමා දන්නවා බීසී පෙරේරා වැටුප් කොමිසමෙන් ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් ඇති වුණා ඒක අපි දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ කතා කරාම එදා ඉඳලා ඔය වැටුප් විෂමතාවයේ දැන් 2021 ජනවාරි ඉඳලානේ ලැබෙන්නේ ඒ වෙනකම් විශ්‍රාම ගියපු අයත් ඒ අසාධාරණයට ලක්ුණා දැන් ඔබතුමා දන්නවා ඒ අයත් එහෙමනම් මේකට හිමිකම් කියව යුතුයි මොකද ඒගොල්ලන්ටත් ඒක අසාධාරණයක් වුණා දැන් අනිවාර්යයෙන්ම ගත්තොත් ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුප ගරු ඇමතුමා රුපියල් 25000ටත් අඩුයි දැන් අද තියෙන ජීවන වියදමත් එක්ක ඒ අයට ජීවත් වෙන්න තියා බෙහෙත් ටික ගන්නත් වඳි වෙනවා එනිසා ඒ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ඔබතුමා දුන්නු උත්තරේ තමයි රටේ සල්ලි නැහැ සල්ලි ලැබුණාම කරනවා කියලා එතකොට රටේ සල්ලි හැදිලා එනකොට ඒගොල්ලන් ජීවත් වෙයිද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා එනිසා ඔබතුමා ඒ සම්බන්ධයෙන් මේ අයවැයට ඉදිරිපත් කරලා හරි මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න අනිත් එක තමයි ඊයේ කිංග්ස් මන්ත්‍රීතුමා ඇහුවා 6/2016 චක්‍රලේඛය අනුව 2017 1/1 ඉඳලා 2019 12/31 වෙනකන් විශ්‍රාම ගීපු අයට 2020 ජනවාරි පළවෙනිදා ඉඳන් ලැබෙන්න ඕනේ විශ්‍රාම වැටුප සඳහන් කරලා තිබුණට ගරු ඇමතිතුමා ඒක ලැබෙන්නේ නැහැ ඒතනත් ඒ මිනිස්සු ලොකු අසාධාරණයකට ලක් වෙනවා ජීවත් වීම පිළිබඳ අරගලයේදී අනික් ගැටලු අනික් කැබිනට් පත්‍රිකාව තමයි අර උපාධිධාරීන් 60000ක් බඳවා ගැනීමේදී 35ට වැඩි අයට කරන්නේ මොකද්ද කියන එක සහ කලමනාකරණ සේවයේ ඉන්න අයට ඒකට ඉල්ලුම් කරන්න පුළුවන්ද කියන එක ඒ වගේම වෙනත් දෙපාර්තමේන්තුවල ඉන්නවා එමෙතුමා උපාධිධාරීන් සහ පශ්චාත් උපාධිධාරීන් කම්කරුවන් විදිහට මේ අයටත් මේ ඔබතුමන්ලගේ ඔය කියන දැන් අලුතින් එන කැබිනට් පත්‍රිකාවත් එක්ක ඉල්ලුම් කිරීමේ හැකියාව තියෙනවද කියන එක පැහැදිලි කරලා දෙන්න.
ගරු කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමිය අසන ලද දෙවන අතුරු ප්‍රශ්නයේ 97.2 චක්‍රලේඛනය සහ 6/2006 පිළිබඳව මම අපි ගණනය කිරීමක් කළා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ඒ අනුව ඉදිරි කාලයකදී එයාට ඒ හිඟවැටුප් හෝ ලැබිය යුතු අඩුම ගන්න දැන් ඉඳලා හෝ ලැබිය යුතු ප්‍රමාණය ලබා දෙන්න අපි යෝජනා කරනවා තුන්වෙනි කාරණේ පැහැදිලි කිරීමක් ඉල්ලුවා ඒක ඉතාම වැදගත් උපාධිධාරී සංවර්ධන යෝජනා ක්‍රමයටත් 53000ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ගත්ත 2018 19 20 21 පාස් අවුට් වෙච්ච උපාධිධාරීන් ඉලක්ක කරගෙන ඒකට බාහිර අය තිල්ලුවා එතකොට ඒ 53000න් දැන්ට 22000ක් පාසල් වලට යොමු කරලා තිනවා ගුරු අභ්‍යාසල අවින් හැටියට ඉතුරු පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වෙනත් රජයේ කාර්යාලවල වැඩ කරනවා දැන් එයාට 41000ක පමණ වැටුපක් ලැබෙනවා මෙලෙන් ගුරු සේවයට මේ අය ගන්නකොට මේ වැටුප රුපියල් 6700කින් වැඩි වෙනවා දැන් ඔබතුමිය කිව්වා වගේ කාණ්ඩ කීපයක් මෙතන ඉන්නවා දැන් අපි මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුව ඔබතුමන් ඔබතුමියන්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ කරුණු සලකලා බලලා මම යෝජනා කළා දැනට ගුරු අභ්‍යාසලාභීන් හැටියට සිටින පිරිසට හෝ ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන 35ට අඩු වෙන්න ඕනේ උපාධිධාරීන් තරඟ විභාගයෙන් ගන්න තරඟ විභාගය අපි තියෙනවා හැබැයි 35ට අඩු පිරිස ගන්නකොට 300ක පමණ පිරිසක් තමයි ඉන්නේ දැන්ට උපාධිධාරී අභ්‍යාසලාභීන් හැටියට ඒ නිසා මම අනිත් කැබිනට් පත්‍රිකාව කැටුම්පත අවසානයි. අපි ලබන සතියේ ඉදිරිපත් කරනවා. ඒ අනුව මේ කාණ්ඩ සියල්ලටම විභාගයට වෙන්නේ සිටීමේ අවස්ථාව ලැබෙන. එක සංවර්ධන නිධාරින් හෙට බඳවාගත්ත 53,000ට පාසල්වල සේවය කරන උපාධ්‍යාරී අභ්‍යාසලාභීන් ඇතුළු කාර්යාලවල සේවය කරන වෙනත් තනතුරුල සේවය කරන සියලුම උපාධ්‍යාරීන්ට අර අභ්‍යාසලාභී ගුරුවරුන්ට හැර අනිත් සියලු දෙනා 35ට අඩු වෙන්න ඕනේ. අර ඇයට බඳවා ගන්නකොට 35 තිබුණා. හැබැයි දැන් 38 39 වෙලා. එසේ ඒ අවස්ථාව දෙනවා විභාගයට පෙනී සිටින්න. ඒක තමයි අපේ යෝජනාව. එතකොට සියලුම දෙනාට 35ට අඩු ගුරු සේවා ව්‍යවස්ථානුව පෙනී සිටින්න පුළුවන්. දැන්ට ඌන සේවා උපාධාරින් කියලා ඉන්නවා. උසස් පෙළින් රැකියාවට ගිහිල්ලා 35ට අඩුයි හැබැයි උපාධියක් අරන් තියෙනවා. ඒගොල්ලන්ටත් අවස්ථාව දෙනවා විභාගයට පෙනී සිටින්න. ඊට අමතරව වෙනත් රජයේ අපි තුමු ග්‍රාම සේවා නිලධාරියෙක් හැටියට හෝ ලිපිකරුවෙක් හැටියට හෝ උපාධාරියෙක් ඉන්නවනේ ඔබතුමී කී වගේ පශ්චාත් උපාධි තියෙනත් ඉන්න පුළුවන්. ඒ සියලු දෙනාම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විභාගයට පෙනී සිටින්න අවකාශ දෙනවා. අපි මේක දීපව්‍යාප්තව මේ විභාගේ තියෙනවා. ඒ විභාගයෙන් ලකුණු මත ව්‍යුහගත සමුක පරීක්ෂණයට කැඳවනවා. ඒක අපි ලකුණු සියල්ල පළාත්වලට දෙනවා. පළාත් කලාප මට්ටමට ගිහිල්ලා අපි තාම කඩිනමින් ඒ පත්වීම් ටික දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ කරනවා. අවුරුදු 3ක් තුලදී ඒ අය පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා ඉන් එඩියුකේෂන් එනයි එකේ දෙන පාඨමාලාව සම්පූර්ණ කරගත යුතුයි කියන කොන්දේසියට යටත්ව මෙන්න මේ කරුණු ටික මම ඔබතුමී අහපු හින්දා හොඳයි. මේක හැමෝම වගේ අහනවා. ඉතින් මේක ප්‍රසිද්ධිය උත්තර දුන්නාම හැමෝටම ඒ අපේක්ෂිත වෙන්න පුළුවන්. අපි මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙච්ච ගමන් ඊළඟ සති දෙක තුල අපි දෙසැම්බර් මාසයේ මැද වෙනකොට දීප ව්‍යාප්ත පොදු විභාගය තිනවා. අපි තාම කඩිනමින් ප්‍රතිඵල දීලා පළාත්වලට දෙනවා මේ හිඟ ගුරු පුරප්පාඩු ටික සපුරා ගන්න. ඒක අවසන් වුණාම සුපුරුදු පරිදි පළාත් සභාවට අවස්ථාව තිබෙනවා. ඉන් අනතුරු ඇති වෙන ගුරු පුරප්පාඩු සඳහා පළාත් සභා මට්ටමින් උපාධිධාරීන් වෙනුවෙන් විභාග පාත්වලා ගුරුවරුන් බඳවා ගන්න.
බොහොම ස්තුතියි. තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
අර 97-2 චක්‍රලේඛයේදී ඇත්තටම මේ ඒ දැන් ඔබතුමා ඒ කිව්ව විදිහට දිනයක් අපිට කියා ගන්න පුළුවන්කම තියෙනවද කියන එක ගැටලුව තියෙනවා. විශේෂයෙන් ඒගොල්ලන් හිඟ වැටුප් ඉල්ලන්නේ නැහෙනේ. ඔව් හිඟ වැටුප් ඕනි නැහැ. වර්තමාන වැටුපට ගලපලා විශ්‍රාම වැටුප සකස් කර ගැනීම තමයි එක. ඊළඟට ඌනපූර්ණ අර මේ උපාධිධාරීන් සම්බන්ධයෙන් අපි කතා කරපු එකේදී ඒගොල්ලන්ට අසාධාරණයක් වුණානේ. ඒගොල්ලන්ට උසස් වීම වලට හෝ ඔය උපාධිධාරීන් බඳවා ගැනීමකට ඉල්ලන්න බැරි විදිහට තමයි ගැසට් පත්‍රිකාව ආවේ. ඒ නිසා ඒ පිළිබඳව ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
එනට රජයේ සේවයේදී සිටින උපාධිධාරීන්ට ඉල්ලන්න පුළුවන්.
තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා.
මහනෝ
මිත්‍ර මන්තිවරුම් තමයි මට ප්‍රශ්න දාලා තියෙන්නේ. ගරු කතානායකතුමනි, ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර අයන්න. එක, මේ වන විට ස්ථාපිත කර ඇති විද්‍යාපීඨ සංඛ්‍යාව 19. දෙක, පිළිතුර විද්‍යාපීඨයන්නේ ඇමනුම් එකේ සඳහන් කර ඇත. විද්‍යාපීඨ මම හිතන්නේ ඔබතුමා දන්නවා. මට 19 නම් කරන්න පුළුවන්. නම් කරන්නද ගරු මන්ත්‍රීතුමා? නම් කරන්නද?
ඕනේ.
19 දන්න ඔබතුමා. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයේ පිළිතුර භාෂා මාධ්‍ය සිංහල පාඨමාලා සංඛ්‍යාව 22යි, දෙමළ මාධ්‍ය 23යි, ඉංග්‍රීසි මාධ්‍ය 5යි. 4, පිළිතුර සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අනුව පාත්වනු ලබන පාඨමාලා වෙන්වෙන් වශයෙන් ඇමුණුම් දෙකේ සඳහන් කර ඇත. මුළු පාඨමාලා සංඛ්‍යාව මට කිව්ව හැකි. මොකද ඇමුණුම් හැටියටයි තියෙන්නේ. ඒ සියල්ල එකතු කළාම 22යි 45යි 50යි. පාඨමාලා 50ක් එනවා මාධ්‍ය සියල්ලෙම. ආයන්න එක, පුරප්පාඩු සංඛ්‍යාවට අනුව බඳවා ගැනීම සිදු කරන බැවින් සිසුන් වල හිඟයක් නැහැ. 2, පිළිතුර අදාළ නොවේ. 3, අවසාන ප්‍රශ්නය අදාළ නොවේ. ඊත පිළිතුර අනුව
ගරු ඇමතුමා, දැන් මේ ඔබතුමාගෙන් අහන්න නම් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒක තමයි දැන් අර අවුරුදු 65 දක්වා පහුගිය කාලේ විශ්‍රාමිකයින්ට පොඩි සේවා දීර්ඝයක් දුන්නා, විශ්‍රාම ගන්න තිබිච්ච වයස. ආය ආපහු ඒක රිවර්ස් වුණා. ආය ආපහු 60 දක්වා එතකොට ආරංචියක් තියෙනවා අධ්‍යාපන පරිපාලන සේවයේ තෝරා ගන්නා ලද කණ්ඩායමකට පමණක් ගැසට් එකක් ගහලා මගේ ප්‍රශ්නේ ඒ අයගේ සේවා දිගුවක් ලබා ගැනීමක් සම්බන්ධයෙන්. එතකොට දැන් මේ වගේ දේවල් ගන්නකොට ඔබතුමාගේ අවධානය ඒකම යොමු කරනවා. දාර අර ආශාවරිය කියලා පහ හය වගේ කුඩා වසරවල ළමයි කණ්ඩායමක් බොහොම දක්ෂතාවයන් පෙන්වමින් ලංකාව පුරා යනවා. මමත් ඇත්තටම එක දවසක් ඒ ළමයින්ගේ සංදර්ශනයක් බැලුවා. අපි සාමාන්‍යයෙන් සින්දු අධ්‍යයයක් අහලා එළියට යන එක ඒක ඉවර වෙනකන් අපිත් බැලුවා. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් අතුකෝරල කියලා. මේ පොලිස් අධිකාරීවරයා තරයේම මේ ළමයින්ගේ සංදර්ශන සඳහා අවසර නොදෙන තත්වයක නොදෙන පදනමක ඉන්නවා. ඉතින් මේ පොලිස් අධිකාරීවරයාට මොකද්ද තියෙන මේ ප්‍රශ්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි දන්නවා දැන් කුඩා කාලේ ඉඳලා නව නිපැයුම්කරුවන් කලාකරුවන් විද්වතුන් ලේඛකයින් මේ වගේ දක්ෂතාවයන් තියෙන විශාල පිරිසක් බිහිවෙන්න ඒ අවශ්‍ය වෙන අඩිතාලම ලැබෙනවා. ඇත්තටම මේ ආශාවරිය වගේ ඒ ළමා කණ්ඩායමට සහාය ගුරුවරයන්ට ඔබතුමාලාගේ විශේෂ අනුග්‍රහයක් අවධානයක් හිමිවෙන්නට ඕන අවස්ථාවක මේ අතුකෝරලල වගේ පොලිස් නිලධාරීන් මේ වගේ බාධක දාලා බැරියස් දාන එකට මම හිතන්නේ ඔබතුමාගේ මැදිහත් වීම මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කාරණා දෙකටම ඔබතුමා උත්තරයක් දුන්නොත් හොඳයි.
ගරු කථානායකතුමනි, අතුරු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 65 සීමාව නැවත 60 දක්වා පහළ හෙළුවා. හැබැයි එසේ හෙළුවා වුවත් ඒ වෙනකොටත් 60 ඉක්මවා සිටපු අයට දෙසැම්බර් 31 දක්වා අවසර දුන්නා. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊට වඩා වෙනස් ව්‍යුහයක් තියෙනවා. හැබැයි ඒ අයත් බොහෝ දෙනා 60 විශ්‍රාමයන් ඕනේ. අධ්‍යාපන පරිපාලන සේවයේ පළාත් අධ්‍යක්ෂවරු 9 දෙනාගෙන් 7 දෙනෙක් විශ්‍රාමයන්. ඒ සමගම ඔක්කොම මම හිතන්නේ 31ක් ඉන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි විශ්‍රාම ලබන පිරිස. දැන් විශේෂ ශ්‍රේණියට ආපු නැති ඊළඟ පිරිස ඉන්නවා. ඒගොල්ලෝ විශේෂ ශ්‍රේණියට එන්න ඕනේ. හැබැයි එතකොට ප්‍රශ්න මතුවෙන්නේ විශේෂ ශ්‍රේණියේ සිටිය යුතු පිරිස්වල ඒ අය එනකම්. මොකද ඒකට පහුගිය කාලේ ප්‍රමාදයක් ඇති වෙලා තිබුණා. දැන් අපි අවස්ථාව දෙනවා විශේෂ ශ්‍රේණියට එන්න. එතකන් යම් ප්‍රශ්න මතුවෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගමු විභාග දෙපාර්තමේන්තුවට. දැන් විභාගයක ප්‍රතිඵල නිකුත් කරන්න තියෙනවා. ඊළඟ විභාගයේ සූදානම් වෙමින් පවතිනවා. එතකොට විභාගයක් අතරමැද කෙනෙක් විශ්‍රාම ගියොත් අපිට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ප්‍රශ්නයක් මතුවෙන බලන් කවුද මේකට වග කියන්නේ කියලා අතරමැද. එවැනි සුවිශේෂ වූ අවස්ථාවකදී අපිට ඉල්ලීමක් කළොත් මෙතෙක් එහෙම නැහැ. මේ ඉල්ලීමක් කළොත් අපිට අමාත්‍ය මණ්ඩලයට යොමු කරන්න පුළුවන්. ඒතකොට රාජ්‍ය සේවා කොමිෂන් ස්වභාවයේ එකඟතාවය ලැබුණොත් මාස කිහිපයකට ඒ කටයුත්ත අවසන් වෙනකන් කොන්ත්‍රාත් පදනම් මත දෙන්න පුළුවන්. නමුත් අනිත් සියලු දෙනාම 60 දී විශ්‍රාම යන්න ඕනේ. නෑ, 5 දක්වා කතා වෙන්නේ නැහැ.
මොකද දැන් ඒක ඔබතුමාට කරන්න දෙයක් නැහැ. දැන් 65 දක්වා සේවයේ දීගු කරුවාට පස්සේ ඒ අය විශාල වශයෙන් ණය පවා ලබා ගත්ත දැන් අද සම්පූර්ණ අසරණ වෙලා ඉන්නවා.
මම නේ එහෙම අපේක්ෂාවන් නැති වෙනවා. නමුත් මේ ප්‍රතිපත්තිමය තීන්දුව අනුව දැන් අපිට කරන්න දෙයක් නැහැ. ඒ අපි බලන්නේ අපේ ආයතනවල පරිපාලන බිඳන වටෙන ආකාරයට මේක පවත්වාගෙන යන්න ඒක කළමනාකරණය කරගන්න. දෙක, ආශාවරි කියන ඔය කණ්ඩායම මමත් දැක්ක මේ විහාරමාදේවි ක්‍රීඩාංගණයේදී ලෝක ළමා දිනයේ දවසේ ඒගොල්ලෝ තමයි මේ සංගීතය සැපයුවේ. මේ මැදිරිගිරිය ප්‍රදේශයේ පිරිසක්. ඉතින් මේකට පිළිතුරක් දුන්න එදා අපේ විශේෂ බාර අමාත්‍යතුමිය. ඒ නිසා මම එතුමිටත් කතා කළා. මම කියන්නම් අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මොකද ඒ අය ළමා මට්ටමින්ම තමයි ඒ සංගීත ප්‍රසංගය තියන්නේ. පොලිස් අමාත්‍යතුමා දැන්ට රෝහලේ මම කියන්නම් ආවා. අපිට නම් ප්‍රශ්නයක් නැහැ. ඒක ළමා රක්ෂණ අධිකාරිය බාර ඇමතිතුමිය පිළිතුරක් දුන්නා.
ප්‍රශ්න දෙවන වටය පළවෙනි ප්‍රශ්නය ජගත් කුමාර සුමිත්තාත්මතුමාගේ ප්‍රශ්නය. අහන්න බුද්ධිවතුන්, ඉක්මනට අහන්න. අහලා ඉවර කරන්න. ඔබතුමා හැරෙනකොට හරි ඉවර වෙන්න.
ගරු කථානායකතුමනි, ස්තුතියි ඔබතුමාට. මම මේ අධ්‍යාපන ඇමතුමාගෙන් නෙමෙයි, මේ අධිකරණ ඇමතුමාගෙන් නීති අධ්‍යාපනයට අදාළ වහන්නේ. දැන් ඔබතුමා කිව්ව ගැසට් එක තාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා නැහැ කියලා. එතකොට එහෙනම් ගැසට් එකට ආපු ගැසට් එක පාර්ලිමේන්තුවේ තාම ජස්ටිෆයි නැත්තම්, පාර්ලිමේන්තුවේ තාම අනුමැතිය දාලා නැත්තම් මේ වෙනකොට නීති විද්‍යාලයේ කොහොමද ඉතුරු සියලු විෂයන් වලට සිංහල සහ දමිළ කියලා තමුන්ට කැමති භාෂාවත් සිංහල දමිළ ඉංග්‍රීසි තෝරගන්න තියදී විෂයන් තුනක් සම්බන්ධයෙන් පමණක් තනි ඉංග්‍රීසි කියලා දාලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් දැනගන්න කැමති ගැසට් පත්‍රය එනකම් පාර්ලිමේන්තුවට මේක එක්ක විභාගය කළ දාන්න ඕන. එහෙම නැත්නම් නීති විද්‍යාලයට මේක කියන්න ඕන. මේ යම් කාලයකට මේක මේ තියෙනවා. ඒ නිසා ඔබතුමාටයි මේ ගැසට් එක සම්බන්ධ තීන්දුව ගන්න පුළුවන්. ඔබතුමා ලියුම් ලියලිය හින්න ගියොත් දැන් විභාගයේ දෙවනිදා වෙනකොට එතකොට ඔබතුමා ආයි මේ පාර්ලිමේන්තුවේ ගියා මොනව කරන්නද විභාගය තියන්න වෙලා දැන් දෙවනිදා කියලා. ඒ නිසා මේක දැන් මේ ලියුම් ලියන වෙලාවක් නෙමෙයි. ඒ නිසා මේකට කඩිනම් මැදිහත් වීමක් කරන්න අපි කියන්නේ මේක නොතියන්න කියලා නෙමෙයි විදේශ අමාත්‍යතුමා. තියන්න. සාධාරණ කාලයක් දී. එක්කරයි.
කරු කතානායකතුමනි නීති අධ්‍යයන කවුන්සිල් ඒ පනත යටතේ තියෙන විද කොන්කරන්ස් ඔෆ් ද කවුන්සිල් ඔන්ලි දැට් වී කැන් පබ්ලිෂ් ගැසට්. මේ ගැසට් නිවේදනය ගරු හිටපු ගරු ඇමැතිතුමා පළ කරලා තියෙනවා. ඒක තාමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒක නිසා ඒක ක්‍රියාත්මක කිරීමට තිබෙන නීතිමය බාධාවත් සඳහන් කරලා තමයි නීති අධ්‍යයන කවුන්සිලයට ආයතනයට මම දැනුම් දීලා තියෙන්නේ. ඒ ප්‍රතිචාරයක් ලැබෙන්න දින කීපයක් යයි ඊට පස්සේ අපි තීරණයක් ගමු.
බොහොම ස්තුතියි. ප්‍රශ්න දෙවන වටේ ජගත් කුමාර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා මට එක්කම පොඩි කාරණාවක් කියන්න ඕන ගරු කථානායකතුමනි මේ මම හැමදාම එන කෙනෙක් උදේට විනාඩි 5ක් පරක් වුණා ඒකට ප්‍රධාන මේ ප්‍රශ්නේ තියෙන බවත් දන්නේ නැහැ වෙන්දාට න්‍යාය පුස්තකයේ කලින් එවනවා මේ අනිත් මේ ලේඛන අපිට එවනවා හැබැයි එවලා තියෙන්නේ නැහැ කලින් මේ ටේබල් එකේ තියෙන න්‍යාය පුස්තකේ ඊයේ තියලා තියෙනවා ඒකේ අද ප්‍රශ්න තියෙන බවත් සඳහන් වෙලා නැහැ. ඒකේ තියෙන්නේ 11 වෙනිදා ඉඳන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගැටලුවත් එක්ක මම ප්‍රශ්න අහලා මට අතුරු ප්‍රශ්න අහන්නත් අවස්ථාව දෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
අතුරු ප්‍රශ්න නැහැ දෙවන වටේ.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නම්. ආ එක මේ වන විට ශ්‍රී ලංකාවේ විවගෝවිතන් කරනු ලබන කුඹුරු අක්කර ප්‍රමාණය සහ වීගෝවිතන් සිදු කරනු ලබන ගොවි පවුල් සංඛ්‍යාව වෙනුවෙන් වශයෙන් එතුමා අහන්නේ පිළිතුර ශ්‍රී ලංකා වීගෝවිතන් සිදු කරනු ලබන කුඹුරු අක්කර ප්‍රමාණය 20/21 22 මහකන්නේදී වගා කර ඇති කුඹුරු ප්‍රමාණය දල
වශයෙන් ගරු ඇමතුමා මේක සභාගත කරන්න දෙවන වටේනේ
මම සභාගත කරන්න අපි සභාගත කරමු.
හයවෙනි ප්‍රශ්නේ එල්ලාවල මන්තුමාගේ ප්‍රශ්න
දැනුවත් කරපු විදිහට කරන්නේ නැති එක
ඒ න්‍යාය පත්‍රයෙන් එවනවා ඉතින් මම දන්නේ
නැහැ. එවන්නේ නැහැ. දැන් එවන්නේ නැහැ. ලේකම්තුමා එවන්නේ නැහැ. මං ඇහුවා ටේබල් ඔෆිස් එකනොත් ඇහුවා ඒගොල්ලෝ කෝ එවන්නේ නැහැ මේ මොන හරි තියෙන ප්‍රශ්නත් එක්ක කියලා. ඉතින් මන්ත්‍රීවරු දන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් වුණා අර ඊයේ
චෝදනා කරා. සාමාන්‍යයෙන් න්‍යාය පත්‍රය ඔබතුමාගේ කම්පියුටර් එකට ඇතුළු කරනවා.
නැහැ නැහැ. මේ
සාමාන්‍යයෙන් සෑම මන්ත්‍රීවරයෙකුගේ කම්පියුටරේ දීලා තියෙන මෙහි ඒ තියෙනවට ඇතුළු කරනවා. ඒක පොඩ්ඩක් බැලුවනම් හොඳයි. හොඳයි ඒක පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා නිවැරදි කරන්න. එල්ලාවල මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මහජන ආරක්ෂක ඇමතුමා.
ආනෝ.
ඒක සභාගත කරනවද සභානායකතුමා?
ආනෝ. සභාගත කරනවා ගරු කථානායකතුමා.
හයවෙනි ප්‍රශ්නේ නලින් බණ්ඩාර අටවෙනි ප්‍රශ්නේ නලින් බණ්ඩාර මැතිතුමාගේ ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා වෙනුවෙන් මම මේ ප්‍රශ්නේ අහනවා.
සභාගත කරන්නද?
සභාගත කරනවා. 27/2 යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කථානායකතුමනි මෙරට සමස්ත ජනගහණයෙන් මිලියන 1.7ක් එනම් 117ක් පමණ. ඒ වගේම සමස්ත ජනගහනයේ 7% 9% අතර ප්‍රමාණයක් ආබාධ සහිත පුද්ගලින් වෙනවා. ඔවුන්ට සිය අවශ්‍යතාවයන් හා උවමනාවන් සපුරා ගැනීමේදී එනම් වෛද්‍ය පහසුකම් අධ්‍යාපනය සහ රැකියා කටයුතු වලට යොමු වීමේදී මෙරට පොදු පහසුකම් වල පවතින අඩුපාඩු නිසා දුෂ්කරතාවෙන් රසකට මුහුණ දීමට සිදුව තිබේ. මෙම ආබාධ සහිත ජනතාවගේ අවශ්‍යතාවයන් මෙන්ම කුසලතා හඳුනා ගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදු කරන සියලුම සුබසාධන සහ සංවර්ධන ක්‍රියාදාමයකටම ආබාධ සහිත තැනැත්තන් දායක කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ සඳහා ආබාධ සහිත ප්‍රජාව මූණ දෙනු ලබන භෞතික මෙන්ම ප්‍රතිපත්තිමය බාධාද ඉවත් කිරීම සිදු කළ යුතුයි. එසේම ආණ්ඩු ආබාධිත ප්‍රජාවට සිය අභියෝග ජය ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා මූලිකත්වයේ දී කටයුතු කළ යුතුය. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මම මතක් කරන්න කැමති පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ 117ක් පමණ වූ ආබාධ සහිත ජනතාව සමග අපි සමාජ ගිවිසුමකට ප්‍රවේශ වුණා. ඒක තමයි මේ ප්‍රතිපත්ති මාලාව මා සතුව තිබෙන්නේ. මම මේක හැන්සත්පත කරනවා, සභාගත කරනවා. නමුත් මේ වන තෙක් එදා ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයාද ඒ තනතුරෙත් නැහැ. නමුත් එතුමා නියෝජනය කරමින් නිර්මාණය වුණු ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඒ ඉටු කළ යුතු කාර්යභාරය ඉෂ්ට කර මතක් කරන්නට කැමති. ආබාධිත ජනතාව ගැන කතා කරනකොට පුද්ගලයින් 1000කට ආබාධ සහිත අය 87ක් ඉන්නවා. දල වශයෙන් මේ 2011 සංගණනෙන් අපි කියන්නේ 57%ක් කාන්තා, 43%ක් පිරිමි. සමස්ත ජනගහනෙන් ආබාධ සහිත කාන්තාවන් ඉන්නවා 5%. 112ක් පමණ ඡන්දදායක. ඒ නිසා විශේෂයෙන්ම මේ ආබාධ සහිත ජනතාව නොසලකා හැරීම සිදු කරන්නේ නැතුව ඒ අය මුහුණ දෙන සාධනීය ගැටලුවලට, ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම රජයේ වගකීමක් සහ යුතුකමක්. මේ ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත ප්‍රශ්නවලට රජයෙන් නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2020 වර්ෂයේදී යාවත් කාලීන කර ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව එවකට විශේෂ අමාත්‍යතුමිය විසින් පාර්ලිමේන්තුවේදී 2022-06 දින ප්‍රකාශ කරනු ලැබුවා. මමමයි ඒ ප්‍රශ්නේ ඇහුවේ. එවකට ඇමතිතුමිය ඒ යාවත් කාලීන කිරීම කරනවායි කිව්වා. නමුත් මේ වෙනතෙක් එක ක්‍රියාත්මක වෙලා නැහැ. මෙම සැලැස්ම මෙතෙක් ක්‍රියාත්මක නොවේ ඇයි? මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ කවදද? සැලැස්ම ක්‍රියාත්මක කිරීම පටන් අරගෙන අවසන් කරන දින ටික මේ සභාවට ඉදිරිපත් කරන්නේද? ඒ වගේ මම අහන්න කැමතියි, ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් සඳහා වූ ජාතික කොමිෂන් සභාවක් පුන පුනාම ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඉල්ලුම් කරලා තිබෙනවා. මං අහන්න කැමතියි, විශේෂයෙන්ම ආබාධ සහිත මේ රටේ ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂා වෙන ආකාරයට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ප්‍රතිපාදන සකස් කිරීමත්, ඒ වගේම කොමිෂන් ජාතික කොමිෂන් සභාවකුත් ලබා දීමත් ක්‍රියාත්මක කරන්නේ කවද? ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය 33 වගන්තියේ සඳහන් නිර්ණායකයන්ට අනුකූලව සංශෝධනය කරන ලැබූ නව කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමට හේතු කවරේද? හැමදාම කියනවා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුකූලව මේ අලුත් නීති ගේනවයි කියලා. තියෙන නීතිය සංශෝධනය කරනවා කියන්නේ. නමුත් මේක කතාවට පමණයි සීමා වෙලා තිබෙන්නේ. මේ කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන්නේ. එසේනම් මේ කවදා වන විටද? ශ්‍රවණාබාධිත පුද්ගලින්ට සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේදී සංඥා භාෂාව අත්‍යවශ්‍ය වෙනවා. මේ වන විට කෙටුම්පත් කර ඇති සංඥා භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුයේ මන්ද? ඇයි ඒකත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ රටේ 117ක් වූ ආබාධිත ජනතාවට මේ පවතින ක්‍රමයේ යටතේ ක්‍රියාත්මක වෙන කුඩම්මගේ සැලකිල්ලද මේ තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ? ඒ නිසා මේ සංඥා භාෂා පනත ඉදිරිපත් කරන්නේ කවදද? මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නිශ්චිත දිනවකවානු කවරේද කියලා මම අහන්න කැමතියි. මෙරට රාජ්‍ය ආයතනයන්හි සංඥා භාෂා පරිවර්තකින් කොපමණ සංඛ්‍යාවක් සේවයේ යෙදී සිටීද? එම පිරිස ප්‍රමාණවත් යයි රජය සිතන්නේ. නොයසේනම් ඉදිරියේදී රාජ්‍ය සේවයට සංඥා භාෂා පරිවර්තකේ බඳවා ගැනීමට රජය කටයුතු කරන්නේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරවීමේ රජයේ සැලසුම කුමක්? මෙම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා විශේෂ පුහුණුවලත් ගුරුවරුන් ප්‍රමාණවත් පරිදි සිටීද? පාසල් අධ්‍යාපනයෙන් පසු මෙම දරුවන් වෘත්ති අධ්‍යාපනය සඳහා යොමු කරවීමට රජයේ සතු වැඩපිළිවෙල කුමක්? ප්‍රවේශ පහසුකම් නොමැති වීම ආබාධිත ප්‍රජාවට රාජ්‍ය ආයතනවල සේවාවන් ලබා ගැනීම සඳහා බාධාවක් වී ඇති බව රජය දන්නේද? එසේනම් ඒ සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ඉදිරියට ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සැලසුම් අනුමත කිරීමේදී ආබාධිත ප්‍රජාවගේ ප්‍රවේශ පහසුකම් අනිවාර්ය අංගයක් විය යුතු බවට විධිවිධාන ගෙනීමට රජය කටයුතු කරන්නේද? ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේ මම අදහස් කරනවා මේ වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය 2006 අංක 1467 ඇල ඉරක් 15 දරන ගැසට් පත්‍රය මගින් පොදු ස්ථාන සමාවෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙයි පාර්ලිමේන්තුව 2006 අංක 1467 ඇල ඉරක් 15 දරන ගැසට් පත්‍රය මගින් පොදු ස්ථාන සහ පොදු ගොඩනැගිලිවල ප්‍රවේශ පහසුකම් සකස් කළ යුතු බවට නියෝග කරලා තිබෙනවා. නමුත් මේ නියෝග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම කැමති ඒ ගැසට් පත්‍රය හැන්සාත්ගත කරන්න සභාගත කරන්න. එමෙන්ම සියලුම රාජ්‍ය ආයතනයන්හි ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සකස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබෙනවා. SCFR number 221/2009 මම ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සභාගත කරනවා. එසේම පසුව නැවතත් 2018 වර්ෂයේදී පහත නම් සඳහන් රාජ්‍ය ආයතනවල ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ පහසුකම් සකස් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දුවක් ලබා දී තිබෙනවා. SCFR number 273/2018. දැන් ගරු කතානායකතුමනි, මම මේවා සියල්ලක්ම සභාගත කරනවා, හැන්සත්ගත කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දු ක්‍රියාත්මක කරන්නෙත් නැහැ ආබාධිත ප්‍රජාව වෙනුවෙන්. රජයේම නිකුත් කරන ගැසට් පත්‍ර ක්‍රියාත්මක වන්නෙත් නැහැ. මේක හරි විහිළුවක්. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මේවා ක්‍රියාත්මක නොකරන්නේ? මං අහන්න කැමති රජය. ඒ වගේම ආබාධ සහිත පුද්ගලින්ට රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනා සමෘද්ධි බැංකු හරහා පමණක් ලබා දීමට කටයුතු ආරම්භ වී ඇති බවත්, මේ හේතුවෙන් පසුගිය මාස දෙක තුළ එම දීමනාව ආබාධිත පුද්ගලින්ට නොලැබී ඇති බවත් වාර්තා වෙනවා. මෙහි සත්‍යතාවය කුමක්? මෙම දීමනාව සමෘද්ධි බැංකු හරහා පමණක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ආබාධිත ප්‍රජාව බොහෝ අපහසුතාවයන්ට මුහුණ දෙන බව රජය දන්නේ. ඒ සඳහා රජය ගෙන ඇති පියවර කවරේද? ස්තුතියි.
ගරු කතානායකතුමනි, ගරු උපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 22 යටතේ අසන ලද ප්‍රශ්න මාලාවෙන් 5 වෙනි ප්‍රශ්නයට මම අධ්‍යාපනය හා සම්බන්ධ වෙන නිසා පිළිතුරු දෙනවා. සෙසු ප්‍රශ්න සඳහා විශේෂ බාර අමාත්‍යතුමා විසින් ඉදිරි දිනයකදී ප්‍රශ්න ලබා දීමට සූදානම් කරනවා. ගරු කතානායකතුමනි, 5 වෙනි කාරණේ ඉදිරිපත් වෙන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳව. ඒකේ පිළිතුරු තමයි ජාතික අධ්‍යාපන කොමිසමේ විශේෂ අධ්‍යාපන ප්‍රතිපත්ති මාලාව අනුව විශේෂ අධ්‍යාපන අවස්ථා සහිත සිසුන්ගේ පාසල් අවස්ථා වැඩසටහනක් හඳුන්වා දී ඇත. එම වැඩසටහන අනුව සෑම වසරකම ජනවාරි 31 දිනට වයස අවුරුදු 3 සම්පූර්ණ කරන Children with Special Education Needs ආබාධිත ළමුන්ගේ තොරතුරු ලියාපදිංචි කරනු ලැබේ. ජාතික ප්‍රතිපත්ති අනුව විශේෂ අධ්‍යාපන අවස්ථා සහිත දැනට ආරම්භ කර ඇත ක්‍රියාත්මක වන ශිෂ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙළ මෙසේ. 1. සෑම වසරකම ජනවාරි 31 දින වන විට වයස අවුරුදු 3 සම්පූර්ණ කළ විශේෂ අධ්‍යාපන අවස්ථා සහිත ළමුන් හඳුනා ගැනීම. 2. හඳුනාගත් ළමයින්ගේ දෙමාපියන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව දෙමාපියන් දැනුවත් කිරීමේ අවස්ථා 3ක් ලබා දීම. 3. වයස අවුරුදු 4 විශේෂ අධ්‍යාපන අවස්ථා සහිත දරුවන් 2023 වර්ෂයේ සිට පාසල් වලට ඇතුළත් කිරීම. හතර එලෙස අවුරුදු හතරදී උග්‍ර ආබාධිත සිසුන්ට ඉගැන්වීමට ගුරු පුහුණුව ලබා දී ඇති පරිදි ගුරුවරුන් ඉගැන්වීම ආරම්භ කිරීම සහ අන්තර්කරණ අධ්‍යාපන ගුරුමාරක උපදේශ සකසා ඇත. පහ විශේෂ අධ්‍යාපන ක්‍රමෝපාය පන්ති කාමරයේ හෙවත් විශේෂ අධ්‍යාපන ඒකකය තුළ සංවර්ධනය වූ සිසුන් ප්‍රාථමික හෝ සාමාන්‍ය පන්තියකට ඒකීයකරණය කරනු ලැබේ. මේ 1969 තමයි මේ ඉන්ටිග්‍රේෂන් එක පටන් අරන් තියෙන්නේ. එදා සිට මේ වැඩපිළිවෙල පැවති අතර එය දැන් මනාව සංවිධානය කෙරෙමින් පවතී. 6. සාමාන්‍ය පන්ති කාමරයේ ඉගෙනුම ලබන සිසුන් 5කට විශේෂ අධ්‍යාපන ගුරු භවතෙක් සහාය ඇතිව ප්‍රාථමික අධ්‍යාපන ලබා දීමට සැලසුම් කර ඇත. 7. අධ්‍යාපන තක්සේරු කරන වාර්තාවට අනුව විශේෂ අධ්‍යාපනය නොලබන එහෙත් සුළු ආබාධිත සිසුන් පළමු වන ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී කුමන ගණයකින් හෝ 3%ක ආබාධිත භාවය පදනම් කරගෙන සාමාන්‍ය ක්‍රමයට 2024 වර්ෂයේ සිට පාසලට ඇතුළත් කිරීමට විධිවිධාන යොදා ඇත. 8. විභාග පනත යට විභාග සහන යටතේ විභාගයට පෙනී සිටින අඩු ආදායම් සහිත විශේෂ අධ්‍යාපන අවස්ථා සිසුන්ට 6 ශ්‍රේණියේදී ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේදී අමතර ශිෂ්‍යත්ව 250ක් 2018 වසරේ සිට ආරම්භ කර ඇත. 9. විභාග සහන යටතේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට පාසල් ලබා දීමේදී අමතර සහනයක් සලසා ඇත. 10. උසස් පෙළට ළමුන් ඇතුළත් කිරීමේදී විභාග සහන යටතේ විභාගයට පෙනී සිටින විශේෂ අධ්‍යාපන අවස්ථා සහිත සිසුන්ට සහන ලබා දී ඇත. 11. 2014 වන විට විශේෂ අධ්‍යාපන ගුරු පුහුණු ලැබූ ගුරුවරුන් 588ක් වෙනත් විෂයන් ඉගැන්වීම නිසා මෙම සිසුන් 3500කට පමණ අධ්‍යාපන අහිමි වී තිබුණි. 2014 රාජ්‍ය ගිණුම් කාර්ක සභාවේ හා අධ්‍යාපන ආංශික සභාවේ උපදෙස් පරිදි විශේෂ අධ්‍යාපන ගුරුවරුන් වෙනත් විෂයන් ඉගෙනීම නවතා ඇත. ඒ අනුව දැනට එම සංඛ්‍යාව අවශ්‍ය ගුරුන් සංඛ්‍යාවේ ඌනතාවය 200 දක්වා අඩු කරලා තිබෙනවා. අපි දැනට 8000ක් විද්‍යාපීඨවල පුහුණු වෙච්ච අයට පත්වීම් දෙන්න සූදානම් කරලා තිනවා. ප්‍රතිඵල නිකුත් වුවාම ඒ 8000 අතරින් 200කට පමණ පිරිසක් ඉන්න විශේෂ අධ්‍යාපනය සඳහා පුහුණු කරපු ගුරුවරු ඒ අයගෙන් මේ අඩුව පරිමහ ගන්න පුළුවන්කම තිබෙනවා.
මම තවත් අමතර කාරණාවක් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ගරු අමාත්‍යතුමනි, මෙතෙක් උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් හැටියට බඳවා ගැනීමේදී විශේෂයෙන්ම විදේශ විශ්වවිද්‍යාල හෝ එම විදේශ විශ්වවිද්‍යාලවලට අනුබද්ධිත දේශීය ආයතන මගින් උපාධිය ලබා දුන්නු අයට ඒ පත්වීම් ලබා දුන්නා. හැබැයි මෙවර 4461 පිරිසක් ඉන්නවා. ඒ අයව බාහිර උපාධිධාරීන් හැටියට සලකලා උපාධිධාරී පත්වීම් ලබා ගැනීමට නුසුදුසුයි කියන වර්ගීකරණය යටතේ පත්වීම් ලබා දීලා නැහැ. හැබැයි මෙච්චර කල් ඒක ක්‍රියාත්මක වුණා. විශේෂයෙන්ම වැඩිදුරටත් අපි කරුණු හොයලා බලනකොට මේ ප්‍රතික්ෂේප වුණු සෑම රැකියා අපේක්ෂකයෙකුම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියකින් සම්පූර්ණ කර ඇති බව පෙන්වලා දීලා තියෙනවා. මං අහන්න කැමතියි ඔබතුමාගෙන් මේ 4461ක් අසාධාරණයට ලක් වෙලා තිබෙනවා. ඉමහත් පීඩනයකට අසහනයට ලක් වෙලා තිබෙනවා. මේ අය වෙනුවෙන් ඔබතුමා ලබා දෙන විසඳුම මොකක්ද කියලා මම අහන්න කැමතියි.
ගරු කථානායකතුමනි, මේ බඳවා ගැනීම සංවර්ධන නිලධාරීන්ට බඳවගත්තේ රාජ්‍ය පරිපාලන මාත්‍යාංශය. ඒ බඳවගත්ත කොටසින් පිරිසක් තමයි පාසල් වලට අනුයුක්ත කළේ. ඒ අය දැනටත් ඒ අයගේ පාලන කටයුතු සිදු වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා. ඒ අය අපිට අනුයුක්ත කළ තියෙන එක විතරයි තියෙන්නේ. ඒතකොට ඒ අවස්ථාවේදී මට මතක ඔය ප්‍රශ්නේ මතු වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත්ත විශ්වවිද්‍යාලයක් නම් ඒ උපාධිය වලංගුයි. ඒක නිසා මේක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විසඳිය යුතුයි. හැබැයි මෙයාට අවසර දෙනවා නම් එයාව බඳවගත්තා නම් එයාටත් පොදුවේ 35ට අඩු ප්‍රතිපත්ති මත, ඒ කියන්නේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අර මං කිව්ව මුල් කාණ්ඩ තුනටම එයාටත් ඇතුළත් වෙලා විභාගයට පෙනී සිටින්න පුළුවන් ගුරු වෘත්තියට එනවා නම්. හැබැයි මූලික තීන්දුව ගන්න ඕනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. මම අවධානයට යොමු කරන්න.
එතුමනි,
අධිකරණය මත
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරපු ප්‍රශ්නය ඉතා වැදගත් කාරණයක් කියලා අපි පිළිගන්නවා. මේ විෂය සම්බන්ධව සමාජ සේවා අමාත්‍යාංශය දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරලා තිබෙනවා.
මේ සම්බන්ධව අවශ්‍ය නීති රාමුවක් සකස් කරන්න අපි අධිකරණ අමාත්‍යාංශය විදිහට අවස්ථා ගණනකදී මැදිහත් වෙලා තිබෙනවා. ඒ අනුව ඒ අදාළ අමාත්‍යාංශයත් සමග නීති කැටුම්පතක් සම්පාදනය කළා. ඊට අමතර ලෙස විශේෂ අවශ්‍යතාවයන් ඇති තැනැත්තන්ගේ සංගම් ගණනාවක් තියෙනවා. ඒ උදවියත් එකතු වෙලා යම් නීති රාමුවක් සකස් කරලා තියෙනවා. මේ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අපි කමිටුවක් පත් කරා. ඒ කමිටුවේ සභාපතිවරයා විදියට පත් කරේ ගරු අජිත් මානපෙරුම මන්ත්‍රීතුමා. එතුමා යටතේ ඒ කමිටුව ක්‍රියාත්මක වෙනවා. එතුමා අපිට දැනුම් දීලා තියෙනවා ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒක ලද වහාම අදාළ අනපනත් සම්මත කර ගැනීම සඳහා අපි පියවර ගන්නවා. සංඥා භාෂා සම්බන්ධව ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය, රාජ්‍ය රූපවාහිනී යනාදියේ යම් ආකාරයට මැදිහත්වීමක් වෙලා තියෙනවා. දැන් අපේ මේ පාර්ලිමේන්තු විකාශනයේ ගරු කථානායකතුමනි, ඔබතුමා දකිනවා අපි මේ කතා කරන දේවල් සංඥා භාෂාවෙන් එක් නිලධාරිනියක් පරිවර්තනය කරනවා. නමුත් ඒගොල්ලන්ගේ සාධාරණ ඉල්ලීමක් තියෙනවා, දැන් මේ අවශ්‍යතාවය පිළිබඳව පෞද්ගලික මාධ්‍යයෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා නොදීම පිළිබඳව අපි ඒ කාරණයත් එම කමිටුවේදී ආමන්ත්‍රණය කරලා හැකි ඉක්මනට අනපනත් ඉදිරිපත් කරන්න කටයුතු කරමින් සිටිනවා. ගරු විපක්ෂ නායකතුමනි,
බොහොම ස්තුතියි. ගරු කථානායකතුමනි, සමාජ සයිබල ගැනීම අමාත්‍යාංශයට තමයි ගැනෙන්නේ සමාජ සේවා දෙපාර්තමේන්තුවක් ආබාධිත මහලේකම් කාර්යාලයත්. මෙම ප්‍රශ්න සඳහා තොරතුරු ගොනු කිරීම අවශ්‍ය බැවින් මම සතියක කාලයක් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. පෞද්ගලික පැහැදිලි කිරීම ගරු සියෝනිස් දුනේ චන්ද්‍රකාන්තන් මැතිතුමා. මොකද බුද්ධිගපතින්
ගරු කථානායකතුමනි, මම ස්ථාවර නියෝග දෙකක් ඔබතුමාගේ අවධානය යොමු කරනවා. 38ත් 52ත් දැන් අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න මාස ගාණක්ම ඉන්නේ නැහැ. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරලා අපිට 38 යටතේ අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න කියන කාරණය එන්නේ නැත්තේ ඇයි? ඒක නවත්තලද ස්ථාවර නියෝග ඒක අත්හිටවලද කියන කාරණේ. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ස්ථාවර නියෝග 52. ස්ථාවර නියෝග 52 ඔබතුමාගේ ඔබතුමාට සඳහන් කරන්න ඕන අවුරුදු 12ක් සමහර දැන් පාර්ලිමේන්තු එනවා විසිරෙනවා ආයි දානවා ඒ විදිහට පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් ඔබතුමා විමසුවොත් පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් පිළිබඳව සමහර ඒවා අවුරුදු 12 15 එනවා විසිරෙනවා දානිත් එක අවුරුදු 10ක් තුල ඒක සම්මත වුණ නැත්නම් ආයි මුල ඉඳලා ක්‍රමවේද යන්න ඕන ආයි වියදම් කරගෙන යන්න ඕන. ඉතින් මේ ගම්වල තියෙන පෙරහැරක් පොදු සුභසාධන ආයතන මේවා සම්බන්ධයෙන් තමයි මේ එන්නේ. එතකොට නැවත පත්‍රයක දානවා කියන්නේ මිනිසුන්ට දරන්න බැරි වියදමක්. ඒ නිසා මෙන්න මේ සම්බන්ධයෙන්ුත් වේගවත් ක්‍රියාමාර්ගයක් ගන්න ක්‍රමවේද දෙකක් හදන්න කියලා මම ඉල්ලනවා. විශේෂයෙන් සභානායකතුමාගෙත් අවධානය යොමු කරනවා මේ කාරණා දෙකම. අගමැතිවරුන්ගේ අගමැතිවරයාගෙන් අහන ප්‍රශ්න කියන කාරණේත් පෞද්ගලික
මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තු മന്ത്രി සිවනේසතුරේ චන්ද්‍රකාන්ත මැතිතුමා.
சபாநாயகர் அவர்களே, சிறப்புரிமை சம்பந்தமாக எனக்கு பேசுவதற்கு வாய்ப்பு தந்தமைக்கு நன்றி. கடந்த 6/10/2022 அன்று எம்ஏ சுமந்திரன் கௌரவ பாராளுமன்ற உறுப்பினர் அவர்கள் இந்த சபையிலே என்னுடைய சிறப்புரிமை மீறும் வகையிலே பல கருத்துக்களை கூறியிருந்தார். முக்கியமாக அவர் சார்ந்த ஒரு பாராளுமன்ற உறுப்பினருடைய சிறப்புரிமை மீறப்பட்டதாக ஒரு ஊடகத்தை மையப்படுத்திய குற்றச்சாட்டிலே என்னையே முழித்து அவரை பாதுகாப்பு பிரிவினர் பின்தொடர்வதாகவும் நான் முன்னாள் விடுதலை புலி அமைப்பில் இருந்தேன் பலவிதமான குற்றச்சாட்டுகளை என் மீது சேரடிப்புகளை என் நட்பெயரை களங்கப்படுத்தியிருந்தார். அதிலும் முக்கியமாக அவர் ஒரு தேசிய பிரச்சனையாக கடந்த காலங்களில் எதிர்கட்சியிலே அமர்ந்திருந்த தற்போதைய ஜனாதிபதி அவர்கள் அலைய மின்னையும் கொழிவு விடுகிற பாணியிலேயும் ஒரு கருத்தை சொல்லியிருந்தார். 600 போலீசார் கொல்லப்பட்டதற்கும் எனக்கும் சம்பந்தம் இருப்பது போல ஒரு குற்றச்சாட்டை முன்வைத்தார். இந்த சபையிலே நான் ஒரு தெளிவான பதிலை அதற்கு அளிக்க வேண்டும். கௌரவ சபாநாயகர் அவர்களே, நான் உண்மையிலே விடுதலை புலி அமைப்பில் இருந்தது என்பது ஊரறிந்த உலகம் அறிந்த உண்மைதான். உண்மையிலே 90 காலப்பகுதியிலே நான் என்னுடைய 16 வயது 91 காலப்பகுதியில் நான் பாடசாலையிலே கல்வி பெற்றுக் கொண்டிருந்தேன். அந்த அடிப்படையில் அப்பட்டமான குற்றச்சாட்டுக்களை பாராளுமன்றத்திலே முன்வைப்பதும் அதேபோன்று 90ஆம் ஆண்டு காலப்பகுதியில் நடந்த பள்ளிவாசலோடு சம்பந்தப்பட்ட கொலைகளோடும் எங்களை சம்பந்தப்படுத்தி பேசுகிற விடயங்களை இந்த கௌரவ பாராளுமன்றத்திலிருந்து விடுபட வேண்டும். முக்கியமாக கௌரவ பாராளுமன்ற உறுப்பினர் சுமந்திரன் அவர்கள் இந்த பாராளுமன்றத்திலே என்னுடைய நட்பேருக்கும் கலங்கத்தை ஏற்படுத்தியதோடு அவரோ பிரபலமான சட்டத்தரணியாக இருந்தும் கூட என்னுடைய இறந்த காலத்திலே நான் சந்தையினவராக கைது செய்யப்பட்டேன் என்று குறிப்பிட்டிருந்தார். அவர் நீதிமன்றத்தை மதிக்க வேண்டிய சட்டத்தரணியாக இருந்து நீதிமன்றம் என்னை விடுவித்து விடுதலை செய்தேங்கிற விடயங்களை சேர்க்கவில்லை. அவர்களுடைய அரசியல் லாபத்துக்காக அல்லது கிழக்கு மாகாணத்தில் எங்களுடைய அரசியலை இல்லாமல் செய்வதற்கான காட்புணர்ச்சியிலான பேச்சுக்களை இந்த சபையில் ஏற்றுக்கொள்ளக்கூடாது. கௌரவ சபாநாயகர் அவரிடம் நான் வைக்கிற விண்ணப்பம் என்னவென்றால், நாங்கள் இல்லாத பொழுது அவர்களுக்கு சம்பந்தம் இல்லாத சிறப்புரிமைங்கிற சம்பந்தப்பட்ட கருப்பொருளை கொண்டு என் மீது வைத்த குற்றச்சாட்டுக்களை எங்களுடைய கன்சாட்டிலிருந்து அகற்ற வேண்டும் என்றும், இனிவரும் காலங்களிலே தங்களுக்கு சம்பந்தம் இல்லாத விடயங்களை சிறப்புரிமை என்று பேசுவதற்கு அனுமதி வழங்கக்கூடாது என்பதையும் வினயமாக கேட்டுக்கொள்கிறேன்.
ඒ සම්බන්ධයෙන් අපි යොමු කරන්න වරප්‍රසාදපති යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා.
කථානායකතුමනි, එක පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අංක 1 න්‍යායපත්‍රයේ ප්‍රධාන කටයුතු වල අංක 14 දන්න විෂය පිළිබඳ වැඩ අද දින රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 විද්‍යාලයෙන් නිදහස් විය යුතුයි.
සභාවේ
ආයි
අංක 2
ஹாய்.
சபாவிக்குங்கத
ஹாய்.
அங்க துண
ஹாய்.
சபாவிக்குங்கத
ஹாய்.
கஹத்தர சபாவிக்கு
ஹாய்.
அங்க பஹா சபாவிக்குங்கத
ஹாய்.
அங்க ஹாய் சபாவிக்குங்கத
ஹாய்.
அங்க ஹாய். யோஜனாங்க விஷயப்பத்தி அங்க இக்கசிட்டு தாஹத்தர தக்வா இதிரி பச்சிரி
ஓ தேவனவர கீமா அது இதிரி பச்சிரும் லபர் நே ஏக ஹரி கேசிட்டு தாஹத்தர தக்வா including your two
vijayadas rajapaksha mathuma
even 4 garu kathanayakathumani 14 athyavashya maha jana seva panata ekangathawayak thibena vipakshya pradhana sangvidhayakgen edirpat karanawa ekasira 14 dakwa edirpat karana